ගරු හේෂාවිතානගේ මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 8ක කාලයක් තියෙනවා.
ගරු මූලාසනාරුඩු මන්ත්‍රීතුමියනි, අද විවාදයට ගැනෙන වැයශීර්ෂයන් පිළිබඳව අදහස් දක්වන අවස්ථාවක් ලබා දීම සම්බන්ධව ස්තුතිවන්ත වෙනවා. මම විශ්වාස කරනවා අද මේ විවාදයට ගැනෙන වැයශීර්ෂ අදාළ අමාත්‍යාංශයන් වෙනුවෙන් අපි හරියට සක්‍රීයව සැබෑ විවාදයකට එකතු වෙන්න පුළුවන් නම් ඒ විවාදය හරහා මතුවෙන කරුණු කාරණා එක්ක ගරු අමාත්‍යතුමාට රාජ්‍ය අමාත්‍යතුමන්ලාට මම හිතන්නේ තවදුරටත් ශක්තියක් වෙයි. මේ රටේ අද නිර්මාණය වෙලා තියෙන ගැටලුවට ඉතාම ආර්ථික වශයෙන් යම් කිසි ශක්තියක් එකතු කරන්න පුළුවන් අමාත්‍යංශ කීපයක් ගැන අද කතා කරන්නේ. ඉතින් මම විශ්වාස කරනවා අපි වැරදිච්ච දැන් ගැන අපි අද කතා කරනවා. ඒක හොඳයි. මිනිස්සු වැරදුනාම වැරදි හදා ගන්න ඕන. මම දැක ගරු අමාත්‍යතුමා කිව්වා අපි මේ රටේ අද ඇති වෙලා තියෙන මේ ආර්ථික අර්බුදයේ ප්‍රධානම සාධකයේ විදිහට මම හිතන්නේ සියලුම සමස්ත සාධකනේ ප්‍රධාන සාධකයේ තමයි අපි එදා
පොරස් ගරු නියෝජ්‍ය කාර්යාලක සභාපතිතුමා මූලාසනට පැමිණියා.
Honorable member, please continue.
ගරු සභාපතිතුමනි, අපි එදා පොහොර නතර කරන වෙලාවේ මේ අද කතා කරන විදියට අපිට කතා කරන්න පුළුවන් වුණා නේ? ගත්තේ තීන්දුව ජනාධිපතිතුමාද අගමැතිතුමාද ඇමතිතුමාද කියන කතාවල නෑ. අපිට පාර්ලිමේන්තුවේ වග කියන මන්ත්‍රීවරු ඇමතිවරු විදියට එදා ඒ ගත්ත තීන්දුව වැරදි කියන කාරණාව තමන්ගේ හෘද සාක්ෂියට එකඟව කතා කරන්න පුළුවන් වුණා නම් මං හිතන්නේ අද පශ්චාත්තාප වෙලා වැඩක් නෑ. ඒ තීන්දුව නැගීමේ වරද මුළු රටක් අද අනාථ වෙලා තියෙනවා, මුළු රටක ආර්ථිකය විනාශ වෙලා තියෙනවා. එහෙමනම් ඔබ එදා අපි ඒ වෙනුවෙන් කතා කරන වෙලාවෙත් අපේ කටවහන් උත්සාහ කරපු කණ්ඩායමක් විදිහට මම හිතන්නේ මේ වරදේ කොටස්කරුව වෙන එකෙන් බැහැර වෙන්න බෑ කියන එක විශේෂයෙන් මතක් වෙන නිසා අපි ඉල්ලීමක් කරනවා. දැන් මේ මොහොතේ හරි ඒක නිවැරදි කරගන්න අවශ්‍ය වටපිටාව හදාගන්න. ඒ වගේම තමයි ගරු ඇමතුමනි, ඔබතුමා මේ විෂය පිළිබඳව අවබෝධයක් ඇතුව කතා කරනවා. දැන් සමහර ඇමතිවරු ඉන්නවා තමන්ගේ විෂය මොකද්ද කියලා වෙලා දන්නේ මේ අමාත්‍යාංශ කාමරය ඇතුළට ගියාම. ඔබතුමා මේකේ තියෙන ගැටලු ටික අඳුරගෙන තියෙනවා. ඒ වගේම ඔබතුමා පෞද්ගලිකවත් මම ගරු කරන අමාත්‍යවරයෙක් විදිහට මේ ප්‍රශ්න වෙනුවෙන් සැබෑවට උත්තරයක් හොයනවා කියලා අපි දන්නවා. ගරු ඇමතුමනි, ඔබතුමාත් පිළිගන්න ඇත්ත කතාව, අද රටේ කුඩා තේවතු හිමියන් මූණ දීලා තියෙන ගැටලුවට උත්තර හොයන්න ශනිකව බෑ. ඒ පොහොර නැතිවීම හරහා තමන්ගේ තේගස්තික මැරිලා ගියා, සමහරුන්ට අස්වැන්න අහිමි වෙලා තියෙනවා, දැන් දළු ටික එන්නේ නැහැ. ඒ හරහා උන්ට මේ තමන්ගේ හදාගෙන සවි කරගත්තේ ආර්ථිකය නැවත පණ ගහගෙන, මොකද කාටවත් රටට බරක් නොවිච්ච කණ්ඩායම තමයි කුඩා තේවතු හිමියන්. අද උන් ශක්තිමත් කරන්න මං හිතන්නේ යම් කිසි වැඩපිළිවෙලක අවශ්‍යතාවයක් තියෙනවා. ඒක කෙටි කාලීනව මං හිතන්නේ ශක්තිය ලබා දුන්නොත් එම උන්ගේ මේ නැගිටීමට හේතු වෙයි. මොකද අඩුම තරමින් අදට තාමත් ගරු ඇමතුනේ පොහොර ටික අපිට දෙන්න පුළුවන් කමක් වෙලා නැහැ. අඩුම තරමේ පොහොර ටික දෙන්න පුළුවන්. දැන් අපි කවුරු කතා කරන්නේ කුඹුරු ගොවි තැන ගැන. කුඹුරු ගොවි තැන අවශ්‍යයි. හාල් ටික අපිට අපේ බත ප්‍රධාන ආහාරයින්ද එන එක ඇත්ත. නමුත් කුඹුරු ගොවි තැන වගේම දැන් මා නියෝජනය කරන රත්නපුර දිස්ත්‍රික්ක වගේ ඔබතුමා නියෝජනය කරන ගාල්ල දිස්ත්‍රික්කයේ මාතර මේ හැම තැනම වැඩි වශයෙන් තියෙන කුඩා තේවතු හිමියන්ගේ මේ ගැටලුව වෙනුවෙන් අඩුම තරමේ පොහොර ටික දෙන වැඩසටහනක් ගැන කතා කරන්න වෙනවා. දැන් මහින්ද අමරවීර ඇමතුමා කුඹුරු වලට ඇති වෙන්න පොහොර දෙනවා කියන වගේම මම හිතනවා රමේෂ් පතින ඇමතුමාටත් මේ රටේ කුඩා තේවතු හිමියන් විතරක් නෙමෙයි මහා පරිමාණ සමාගම් එක්කම මේ මොකද මේ රටට විශාල වශයෙන්
පිට ගරු හේෂාවිතාන මැතිතුමනි, සියලුම පෞද්ගලික සමාගම් පොහොර රට ආනයනය කරලා තියෙනවා. ඒක වෙළඳ පොලේ සෑම තැනකම තියෙනවා. හැබැයි මිල ටිකක් වැඩි රුපියල් 15,000ක් විතර වෙනවා සෑම සමාගමකම පොහොර ගෙන්නලා තියෙන දැන්.
බොහොම ස්තුතියි ගරු ඇමතුමනි. මම ඉල්ලීමක් කරනවා ඔබතුමා, මම දන්නවා මේලා රටේ තියෙන තත්ත්වෙ මෙවැනි ඉල්ලීමක් කරන්න සාධාරණ නොවෙන්න පුළුවන්. නමුත් ඔබතුමාගේ වපසරිය තුල අර මේ වෙලාවේ අනාථ වෙච්ච මේ වෙලාවේ ආර්ථිකව කඩාවැටිච්ච කුඩා තේවතු හිමියන්ට යම් කිසි හයියක් වෙන්න මේ පොර ටික යම් කාලයක සීමාවකට සහනදායීව ලබා දෙන්න පුළුවන් නම් ඉතාම වැදගත් කියන කාරණාව විශේෂයෙන් මතක් කරලා දෙනවා. ඒ වගේම ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා අපේ රටේ වතු සමාගම් මේ වෙනකොට දුවන ක්‍රමවේදය, පාලනය කරන ක්‍රමවේදය ගැන මං හිතනවා ගරු ඇමතුමනි ආපහු හැරිලා බලන්න. ඒකට ඕන තරම් සාධක තියෙනවා. මොකද වතු සමාගම් වල මූලිකව සමාගම් බදු ගත්තේ අය නෙමෙයි, දැන් තියෙන වෙන වෙන සමාගම් වල. සමහර පුජ්‍යලිය ගත්තා. මම උදාහරණයක් කියනවා ඔබතුමාට. දැන් සූර්යකන්ද කියන්නේ මා නියෝජනය කරන කොළොන්න මැතිවෙන කොට්ටාසේ තියෙන විශාල වතු ආයත් තියෙන ප්‍රදේශයක්. මේක එක සමාගමක්. ඔබතුමා මතුරාට ප්ලාන්ටේෂන් මේ හේස් කියන වතු ආයේ දැන් මේ වෙනකොට ඔබතුමාලා ආණ්ඩුවෙන් කැබිනට් පත්‍රිකාව දාලා අක්කර 1000ක් වෙන් කරගෙන ව්‍යාපාරිකයන්ට බෙදලා දෙන්න කටයුතු කරනවා. මං හිතන්නේ ඒක වැඩක් නැහැ, ප්‍රායෝගික නැහැ. ඒක ව්‍යාපාරිකයෝ කියලා හිටිය මේ ඔබතුමා මේකට සම්බන්ධ නැහැ. ඒක මේ 500 වල් දේශපාලනඥයෝගේ ඥාති දේශපාලනඥයෝ. එතකොට තවත් හිතවත්තු මාධ්‍යවේදී මේ කට්ටිය තමයි බෙදාගෙන දෙන්නේ. ඒ කට්ටිය වගා කරන්නේ අර Tamanට අක්කර 50ක් තියනවා කියලා කොටු කරගෙන තියෙනවා. මේ මම කතා කරන්නේ මගේ ආසනෙම මාතරට තියෙන මේක අර ඔබතුමාලා දන්නවා. තව ඊයේ පෙර අර ලොකු විශාල හෝටලයක් පවා ගිනි තිබුවේ. ඒ ගිනි තිබු අපේ රාජපක්ෂ මන්ත්‍රීතුමාලගේ ඇමතිතුමාලගේ ජනාධිපතිතුමාලගේ ඥාතිත්වයේ තියෙන විශාල හෝටලයක් ගිනි තිබුවේ. අන්නේ ප්‍රදේශයේ තියෙන අක්කර ගණන් Tamanට අවශ්‍ය විදිහට බෙදාගෙන තියෙනවා. දැන් අයිතිකාරයෝ ඉන්නවා මිනිස්සු ගමේ මීට ඉස්සෙල්ලා තේ අක්කරයක් දෙකක් කරන් හිටු මිනිස්සු ටික එළෙව්වා. මේ පහුගිය කාලේ තමයි වැඩි කාලයක් නැහැ මාස 6කට ඉස්සෙල්ලා. ඒ මිනිස්සු ටික එළවලා දාලා දැන් හේස්වත්ත උල්ලිඳුවා වගේ ප්‍රදේශවල වගාව කරන් මිනිස්සු එළවලා දැන් අයිතිකාරයෝ කියනවා. දැන් මේ ඊයේ පෙරේදා තමුදාවේ බ්‍රිගේඩියර් වරියෙක් කියලා ගිහිල්ලා ඇඟේ අයිය දාලා ඉඩම් අල්ලන්. මම ඉල්ලීමක් කරනවා ගරු ඇමතුමනි මේ සමාගම් වලට මේ වැඩේ කරන්න බැරි නම් ඔබතුමා කැබිනට් පේපර් එකක් දාලා මේ වෙනුවෙන් අනිවාර්යයෙන්ම කටයුතු කරන එක්බර්ට් වත්ත සූර්යකන්දේ දැන් එක්බර්ට් වත්ත අයිති සමාගමෙන් හතරපත් දෙනුට කියලා දැන් ඉන්න ව්‍යාපාරිකය අක්කරේ දෙකයි. සූර්යකන්ද කියන්නේ සාමාන්‍ය නුවරළිය වගේ දේශගුණයක් තියෙන ප්‍රදේශයක්, මේ වීලි ප්‍රදේශයක අක්කරේ දෙක විකුණනවා. විකුණන්න බෑ, හැබැයි ව්‍යාපාරිකයෝත් ඇවිල්ලා අරගන්නවා. කරුණා කරලා මම කියන එක්බර්ට් වත්තේ වගානු කරපු අක්කර 700ක් විතර තියෙනවා. ඔබතුමාගේ අවධානයට යොමු කරලා මේ සමාගමෙන් මේක පවර ගන්න. මේ කට්ටිය කරන්නේ ව්‍යාපාරයක්. ඒකේ මිනිස්සුන්ට වැඩකුත් නැහැ, ආයතනෙට වැඩකුත් නැහැ. ඒ තියෙන බංගලා ටික බදු දීලිවරල ආදායමක් වෙනවා. එක තේ ගහක් හිටවන්නේ නැහැ, එන දළු ටික කඩනවා. අර තියෙන ෆැක්ටරි ප්‍රයෝජන වල. ඒ නිසා ඔබෙන් ඉල්ලීමක් කරනවා කරුණා කරලා මා නියෝජනය කරන මේ ආසනයේ තියෙන ප්‍රශ්නයක් විතර මම ඒක ඊළඟට මට විනාඩියක් දෙන්න ඔබතුමා මේ වැඩිපුර මම කරුණාකරණය කරලා දෙන්නම් අපේ කිරියල්ල මුතුමාට කියලා. මණිකා සර්ණාබන්න අධිකාරිකන අපේ ඇමතුමා මේ වෙලාව අපේ ආඉන්නෝ ගරු ඇමතුමා. මම ඇත්තරම චාමර සම්පත් දසනාගේ ඇමතුමා ගැන අපේ කැබිනට් ඇමතුමාට කියනවා ප්‍රායෝගික මිනිස්සෙක්. ඔව් කාටවත් ආයි කතා කරන බිම බැහැලා වැඩ කරන කෙනෙක්. දැන් කල්පනා කරන්න ඇති මේ විපක්ෂ මන්ත්‍රීතුමා මොකද ආණ්ඩු පක්ෂෙ මම නෑ මොකද මම අගය කරනවා මේ වෙලාවට අවශ්‍ය ඒ වගේ මිනිස්සු. මේ ගීල් වල දැන් මණිකා සර්ණාබන්න කියන්නේ හොඳට ගේම් ගන්න පුළුවන් තැන. පෞගේ කාලේ ඔබතුමා දන්නවා හිටපු ඇමතිවරු ගිහිල්ලා අර මේ ගංගවල් සුද්ධ කරන එක කරේ. මෙතුමා දැන් යම් පියවරක් තියලා දෙනවා. මම ඇමතිතුමා ගිල්ලනවා මණික් කියන්නේ රත්නපුරෙන් මේ රටේ ජාතික ආදායමට මහා විශාල හයියක් දෙන්න පුළුවන් තැනක්. ඒක නියාමනයක් කරන්න එක එක මන්ත්‍රීවරු ඇමතිවරු දැන් අර වර අපේ තලතාතු කුලේ ඇමතිතුමි කෝ දැන් ගංග වේදී කරන්න එක එක අවසන් කරන කර්මතුමා. ඒක එක එක කාරණා වලට සූදානම් වෙනවා මේක නතර කරන්. ඒ වගේම අවසන් කරන මේ කාරණාවත් එක්ක සමා වෙන්න කරු සභාපතිතුමනි මෙන්න මට දැන් මේ අපිට මේ කතා කරනවා කිව්වට පස්සේ මේ දෙහිවල ප්‍රදේශයේ සම්පකාර සමිතියක ප්‍රශ්නයක් ලැබුණා. මම මේක කියලා අවසන් කරනවා. දෙහිවල ගල්කිස්ස විදුලි සේවා සම්පකාර සමිතියේ මෙතෙක්කල් ඉතා කාර්යක්ෂම කරගෙන ගියපු බස්නාහිර පළාත් සභාවට අයිති මේ ග්‍රාමීය බැංකු රාශියක් තියෙන මේ දෙහිවල ගල්කිස්ස සම්පකාර සමිතියේ අද වෙනකොට ඉතුරුම් ගිනුම් ස්ථාර තැන්පත් දාපු සියලු දෙනාට අසරණ වෙලා තියෙනවා. එම සම්පකාර සමිතියේ සියලු කඩ වැහිලා ගිහිලා තියෙනවා. මේ බැංකුවේ තැන්පත් කරුවන් අසරණ වෙලා තියෙනවා. මේකේ පරිපාලනය වෙනස් කරලා තියෙනවා. මේකට මංකොල්ල කන්න සෙට් එකක් එකතු වෙලා අර ගම්පහ වගේ තත්ත්වර ඇවිල්ලා තියෙනවා. මයිල්ලීමක් කරනවා ඇමතුමා මේ වෙලාවෙ ඉන්නවා. කරුණා කරලා ඔබතුමා පළාත් සභා විශයක් කියලා නතර කරන්න එපා. මේ සම්පකාර ව්‍යාපාරය මෙරට අවශ්‍ය වෙලාවක් සම්පකාර ව්‍යාපාරය නියාමනයක් කරලා ඒවයි වෙන අකටයුතුකම් නතර කරන්න පියවර ගන්න කියන කාරණා මතක් කරමින් මට ලැබී ඇති කාල සීමාව තුක මම සුබපැතුම් එකතු කරනවා ගරු අමාත්‍යවරු දෙපළටම මේ රටේ ඇති වෙලා තියෙන මේ අර්බුදයට උත්තර හොයන්න හයියක් දෙන්න හැකියාවක් කියලා. බොහොම ස්තුතියි.
Thank you. Honorable WDJ Senivaratna, you have 5 minutes.
ගරු සභාපතිතුමනි, එතබසින්ම වැදගත් අමාත්‍යංශ කීපයක් සාකච්ඡා කරන මේ වෙලාවේ වචන කීපයක් කතා කරන්න අවස්ථාව ලැබෙන්නේ සන්තෝෂ වෙනවා. මම විශේෂයෙන්ම මේ වෙලාවේ ප්‍රකාශ කරන්නට ඕනේ අපි වැවි කර්මාන්ත හා කර්මාන්ත ඇමතුමා එතුමගේ පියා වගේම රට වැඩක් කරන්න පුළුවන් හැකියාවක් ඒ වගේම ශක්තියක් තියෙන ඇමතිවරේ ඒ බව එතුමා පෞගිය අවුදු කීපය තුළ ඔප්පු කරලා තියෙනවා. අද විශේෂයෙන්ම එතුමගේ හැකියාවත් ඒ වගේ ජාත්‍යන්තරයේ ඇති වෙලා තියෙන ප්‍රවණතාවයත් නිසා අද අපේ රටේ වැවිලි වලට නිෂ්පාදන වලට සෑහෙන හොඳ මිලක් ලැබෙන තත්ත්වයක් ප්‍රවණතාවයක් තියෙනවා. ඒක මං හිතනවා අපි කාටවත් සතුටු වෙන්න පුළුවන් කාරණයක්. අපි ඒ ගැන බැලුවොත් එීම මං හිතනවා අද මේ රටේ ගම්වල ජීවත් වෙන සුළු තේවතු හිමියන්ට කවමදාකවත් නොලැබිච්ච ආදායමක් ලැබෙනවා. එදා රුපියල් 80ට 90ට ගණපු තේ කිලෝ එක අද රුපියල් 250ට 260ට අපේ ප්‍රදේශවල විකිණෙනවා. ඒතකොට මෙවැනි තත්ත්වයක් අද ඇතිවීම නිසා ගම්වල ආර්ථිකයත් හොඳ වෙලා තියෙනවා. නමුත් අපි කියන්නට ඕනේ ඒ අයට මුහුණ දෙන්න තිබෙන ප්‍රශ්න ගණනාවක් තියෙනවා. එකක් තමයි මේ පෝර ප්‍රශ්නේ. පෞගේ කාලේ පෝර නැතිකම නිසා තේ නිෂ්පාදනය වැටුණා, හුඟක් වැටුණා. තේ දළු කහපාට වෙලා ගුණාත්මක තේ නිපදවන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තිබුණා. අද පෝර තියෙන එතුමා කියන වගේ පෝර තිබුණාට පෝර මිල වැඩි. පෞද්ගලි අංශයට පෝර ගෙනලා තිබුණා. ඒක තමයි කරන්න පුළුවන් එකම දේ. මොකද පෝර බහුලව ඒ ජනතාවට මිලයට ගන්න පහසු වන ආකාරයට පෞද්ගලික අංශය දායක කරගන්නට ඕනමයි. එතකොට මේ පෞද්ගලික අංශයේ පෝර ඒ අයට මිලයට ගැනීමට නොහැකි වෙන විදියට අද මිල වැඩි වෙනවා. අද මජිතුමා කිව්ව රුපියල් 15000 කියන 15000 නෙවෙයි අපේ ප්‍රදේශවල පෝර මිටියක් යූරියා පෝර මිටියක් රුපියල් 20000ක් පමණ වෙනවා. මොකද යූරියා නැතුව පෝර මිටිය වවන්න බෑ. යූරියා වල තමයි නයිට්‍රජන් තියෙන්නේ. නයිට්‍රජන් අවශ්‍ය කරනවා තේවලට. එතකොට පෞගේ කාලේ නයිට්‍රජන් නැතිකම නිසා යූරියා වෙළඳ පොලේ නොලැබුණ නිසා නොතිබුණ නිසා තේ කර්මාන්තය අස්වැන්න වැඩි වුණා. ඒ වගේ ගුණාත්මකම අඩු වුණා. ඉතින් එන්නේ නිසා මම විශේෂයෙන් මතක් කරන්න ඕන මේ පොහොර ප්‍රශ්නේ විසඳන්නට කියලා. එතකොට මේ අපේ රටේ අද මං හිතනවා තේ අපනේන දිහා බැලුවාම පෞගේ කාලේ මං හිතනවා 2010 පමණ ඉඳලම එක්තරා සීමාවක තමයි තේ අපනේන තියෙන්නේ. අද කිය ටොන් මං හිතනවා 300 සීමාව නැත්තම් 300 සීමාව අඩු වැඩි වශයෙන් තමයි රටෙන් තේ අපනේන තියෙන්නේ. ඒතර මේ ගැන බලන්නට ඕනේ. මොකද අපිට පුළුවන් නම් මේ පොර ලබල දීලා ඒ වගේම ගොවියන්ව දිරිමත් කරලා ඒ වගේම පෝර සම්බන්ධව තේ වගාව සම්බන්ධව වඩා සැලකිලිමත් වුණොත් අපිට තේ වගාව වැඩි කරගන්න පුළුවන්. ඒ වුණොත් අපි යවන තේ ප්‍රමාණයත් තව වැඩි කරගන්න පුළුවන්. මං හිතනවා ටොන් 400කට පමණ අපිට යවන්න පුළුවන්. මොකද පෞගිය කාලේ අපි තේ බව පුරටවල වලින් මං හිතුවා වැඩිම තුන්වෙනියට වැඩිය තේ ගන්න රට තමයි රුසියාව. අද රුසියාව ඇති වෙලා තියෙන යුද්ධමය තත්ත්වය නිසා අපිට යම්කිසි ප්‍රශ්නයක් ඉදිරියේදී සමහරට ඇති වෙන්නත් පුළුවන්. මොකද රුසියානු රූබලේ අද අව ප්‍රමාණ වෙලා තියෙනවා. ඒක 50%කින් විතර අව ප්‍රමාණ වෙලා තියෙනවා. මේක අපිට ඉදිරියේදී බලපාන්නට පුළුවන්. ඒ වගේ උක්‍රේනියත් අපෙන් තේ ගන්න. එතකොට රුසියාව තරම් නැති වුණත් උක්‍රේනියත් ප්‍රධාන තේ ගන්න රටක්. ඒතර මේ රටවල් දෙකම අද යුද්ධයකට පැටලිලා
අනාගතයේදී
අපේ තීව්‍ර දාමට මේක බලපාන ඉඩ තියෙනවා. ඒක නිසා මේකේ විකල්ප වැඩපිළිවෙළක් විකල්ප රටවල් පුළුවන් නම් වෙළඳ පොළවල් හොයා ගන්න පුළුවන් නම් මං හිතනවා අපිට ඇඟට ගුණයි කියලා. මොකද අනාගතයේදී අපිට ප්‍රශ්නයක් ගැටුව අපි තේ අලෙවි කරගන්නට පුළුවන්. ඒත් මම මෙතෙන් විශේෂයෙන් මතක් කරන්න ඕනේ මම මේක හැමදාම මේ පාර්ලිමේන්තුවේ කියන දෙයක් තමයි මේ සමාගම් යටතේ තියෙන වතු. අද මේ සමාගම් වලට විශාල වතු ප්‍රමාණයක් දීලා තියෙනවා. සමහර සමාගම් වලට වතු 15-20 දීලා තියෙනවා. නමුත් මේ සෑම වත්තක්ම අද ආදායමක් නොලවන තත්ත්වයට ශීඝ්‍රයෙන් පරිහානිය කරා ගමන් කරනවා. අද ඒවයේ නැවත හිටවන්නේ නැහැ. ඒ වගේ සමහර තේ පඳුරු තියෙන්නේ හරි 5-10 ඈත් වෙලා.
Honorable member please wind up.
ගොක් මේ විනාශ වෙලා තියෙනවා.
Your time is finished already.
You might give me another 2 minutes. I will speak about the gym competition also my area, from my area. එතකොට ඒ නිසා මම හිතනවා මේ සම්බන්ධව වැඩ පිළිවෙලකට වහාම රජය යා යුතුයි. මේ ඉඩම් ගැනීමට ආපසු ගැනීමට නීතියෙන් ඉඩක් නැත්තම් ඒ පනත සංශෝධනය කළා හරි පාර්ලිමේන්තු ගැවිලා මේක සංශෝධනය කරලා මේ ඉඩම් නැවත රජයට අරගෙන විශේෂයෙන්ම මේ ගම්වල ඉන්න වතුකරේ ඉන්න ආරක්ෂාව නැති තරුණයින්ට අක්කර එකමාර බැගින් නැත්තම් අක්කර දෙකක බැගින් හරි බෙදලා ඒ අයට මේ තීවවන්න මේ සහන දීලා කටයුතු කරන්න ඕනේ. හැබැයි බදු මත මොකද ස්ථීරව දෙන්නේ කියොත් මේවා විකුණ ගන්නවා ඒක නිසා ඒක කරන්න එපා. බදු මත මේ අයට දීලා මේක වගා කරන්නයි කියලා කියනවා.
Honorable Minister.
එනටමත් මේ ඌන යොපජිත ඉඩම් භාවිත නොකර ඉඩම් රජයට පවරා ගැනීමට කැබිනට් තීන්දුවක් අරගෙන ඒක ඇටෝනි ජෙනරල් දෙපාර්තමේන්තුවට යවලා තියෙන නීති කෙටුම්පත් සම්පාදකට මේ ඉදිරි කටයුතු කරගෙන යනවා.
හොඳයි ඊළඟට අතන දෙයක් මට කතා කරන් දෙන්න. මේක මේ මැණික් සංස්ථාව ගැන කිව්වම විශේෂයෙන් මගේ ප්‍රදේශයට බලපාන මේ මැණික් සංස්ථාව පටන් ගත්තේ 1973. එදා මේ මැණික් පතල් කර්මාන්තයක් ඉවගේ මැණික් අපනයනයත් ක්‍රමානුකූල කිරීමේ අදහසින් තමයි මේ මැණික් සංස්ථාව පටන් ගත්තේ. එතකොට ඒකෙන් යම් කිසි සේවාවක් අත් වශයෙන් සිද්ධ වෙලා තියෙනවා. අද අපේ රට ලැබෙන විදේශී විනිමයෙන් 3%කට පමණ දායකත්වයක් මේ මැණික් වෙළඳාමෙන් ලැබෙනවා. එතකොට අපිට අද අවශ්‍ය වෙලා තියෙන්නේ ප්‍රධාන වශයෙන් මැණික් තිබෙන ප්‍රදේශ හඳුනා ගන්න. මම හිතනවා ඒකත් තියෙනවා මේ මැණික් සංස්ථාවේ පරමාර්ථයක් වශයෙන්. එතකොට අද අපිට 70 අපේ ප්‍රකාශයක් තියෙනවා 70%ක් පමණ ලංකාවේ පොළොවේ මැණික් තියෙනවා කියලා. තම 20%ක් පමණ ප්‍රදේශවල තමයි තාමත් මැණික් ගැරීම කෙරෙන්නේ. ඒකත් විශාල ප්‍රමාණයක් තාමත් මැණික් තිබෙනවා. නමුත් මේවා ගවේෂණය කරලා හොයාගෙන නැහැ. අන්නේ කාර්යයන් මතක් කරමින් ඒවගේ මැණික් මේ පිච්චීම අද අපේ රටේ තාමත් ඉහළ මට්ටමක තියෙනවා. විදේශ රටවල් වල මැණික් හිමියෝ ඒ තමුගේ මැණික් ලංකාවට එවෙනවා මැණික් පුච්චලා ආපහු යවන්න. ඒකෙන් තමයි අර වටිනාකමෙන් අඩු මැණික් වටිනාකමෙන් යුක්ත මැණික් බවට පත්
කරන්නේ
මැණික් පිච්චීම තුළින්. ඒක නිසා මේ සඳහා පහසුවම් අපේ රටේ තරුණයින්ට සලස්වන්න කිය මේ මගේ වචනේ ව්‍යවසායක.
Thank you. Honorable Vimal Veeravanse, you have 16 minutes.
ගරු කාරක සභා සභාපතිතුමනි, කර්මාන්ත සහ වැබිලි කර්මාන්ත කියන විෂයන් සාකච්ඡාවට භාජනය කරන මේ වෙලාවේ මා කැමති ඒ පිළිබඳව අදහස් කීපයක් මේ ගරු සභාව හමුවේ තබන්න. ගරු කාරක සභා සභාපතිතුමනි, අපි කවුරුත් දන්නවා අපි පහු කරමින් ඉන්නේ ඉතාම දුෂ්කර ආර්ථික අර්බුදයකින් පීඩාවට පත්වෙමින් එයින් ගොඩ එන මාර්ගය සොයමින් ගොඩ ඒම සඳහා වෙර දරමින් ඉන්න කාල පරිච්ඡේදයක් අපි මේ පහු කරන්නේ. මෙහෙම කාල පරිච්ඡේදයක් පහු කරද්දී වඩාම වැදගත් වෙනවා උපාය මාර්ගික වශයෙන් දේශීය සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ආරක්ෂා කරගනිමින් ප්‍රවර්ධනය කරගනිමින් ඒ වගේම ඔවුන් අපනයනකරුවන් බවට පරිවර්තනය කරගනිමින් යන සැලැස්මක් අප සතුව තිබීම. ඉතාම කනගාටුදායකයි කියන්න දැනට ගෙන යන වැඩපිළිවෙල ඇතුලේ අපට පේන්න තියෙන්නේ ඒක විශේෂභාර ඇමතුමාගේ ප්‍රශ්නයක් හැටියට නෙවෙයි මම මේ දකින්නේ. ඒ කියන්නේ මේ වගේ ආර්ථික අර්බුදයකදී මහ බැංකුව වැනි ආයතන මුල්‍ය පද්ධතියේ ආරක්ෂාව ගැන ඉතා ඉහලින් කල්පනා කරන්න පෙළඹෙනවා. ඒක අපිට නිරපේක්ෂව වරදක් කියලා කියන්න බෑ. සමහර විට මහ බැංකුවේ මූලික රාජකාරිය වෙන්නේ ඒ මුල්‍ය ක්ෂේත්‍රයේ විහිසුණු බිඳවැටීමකට යන්න උනේදී රැක ගැනීම. හැබැයි මුල්‍ය ක්ෂේත්‍රය රැක ගැනීම සඳහා 30%කට වැඩි බැංකු පොලි අනුපාතයකට ගියාම එමගින් ඉතා දුෂ්කර හා භයානක විදිය කඩාවැටීමකට ලක් වෙනවා. ඒ මුල්‍ය පද්ධතිය සමග අවියෝජනීය ලෙස අයින්ද්‍රීය ලෙස ගැට ගැසී තිබෙන සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන් ව්‍යාපාරිකයනුත් ඒ වගේම. එතකොට වෙන්නේ ඒ බැංකු පද්ධතිය මුල්‍ය පද්ධතිය වුණත් පවතින්නේ ඒ පාරිභෝගික ජාලය නිරෝගීව පැවතුනොත් පමණයි. ඔවුන් ණය අරගෙන තියෙන්නේ සමහර විට තනි ඉලක්කමේ අගයකට පොලිය. එකපාරට මේක 30%ට වඩා උඩට ගියාම ඒ තමන් සැලසුම් කරපු ආකාරයට කර්මාන්ත පවත්වගෙන යන්න බෑ. ඊළඟට කර්මාන්තවලට ඒකින් වෙන අහිතකර බලපෑම පිරිවැය වැඩිවීම ඒ පිරිවැය දරා ගන්නත් බෑ. ඊට පස්සේ ඔවුන්ගේ නිෂ්පාදන ගන්න පාරිභෝගිකයෙක් ඉතුරු වෙන්නේ නැහැ ඒ නිෂ්පාදන මිලට. අවසානයේ වෙන්නේ මේක ආයි වක්‍රාකාරයෙන් කෙටි කාලයක් ඇතුළත මුල්‍ය පද්ධතියේ පරිහානියටම බලපාන සිද්ධියක් බවට පත් වෙනවා. ඒ නිසා අපට තිබෙන ගැටලුව තමයි මුල්‍ය පද්ධතිය රැක ගැනීම සඳහා ගනු ලබන සමහර තීරණ ඒවා ඇත්ත වශයෙන්ම දිගු කාලීන වශයෙන් මුල්‍ය පද්ධතිය ආරක්ෂාව සලසාවිද ඒ වගේම ඒවා මුල්‍ය පද්ධතිය යම් කිසි දුරකට රැකගත්තත් කර්මාන්ත පද්ධතිය සම්පූර්ණයෙන් බිඳ වැටීමකට ඉවහල් වෙනවා. මට පෙනෙන කාරණේ තමයි වර්තමාන ආණ්ඩුව ඇතුලේ මේ ගැන ගැඹුරු සංවාදයක් නැහැ. මහ බැංකුව මුල්‍ය ශේෂ්ත්‍රයට අදාළ තීරණ තනිවම ගන්නවා. මුදල් අමාත්‍යාංශය හෝ වෙනත් අමාත්‍යාංශයේ ඒ අයට අදාළ වෙන තීරණ ගන්නවා. මේ සමස්තය ගැන විශේෂයෙන්ම කර්මාන්තකරණය රැකගත්තොත් විතරයි අපිට මුල්‍ය පද්ධතිය බේරගන්න පුළුවන් වෙන්නේ. කර්මාන්තකරුවා විනාශයට ඇදලා දාලා සුළු අපේ රටේ බැංකු පද්ධතියත් එක්ක වැඩි වශයෙන් ගනුදුනු කරන්නේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ව්‍යාපාරිකයන්. ඒ අයගේ පැවැත්ම ආරක්ෂා වෙන ප්‍රමාණයට තමයි මුල්‍ය පද්ධතිය රැකෙන්නේ. නමුත් අද වෙලා තියෙන්නේ මුල්‍ය පද්ධතිය වියුක්තව ආරක්ෂා කර ගැනීම සඳහා තීරණ ගන්නවා. මුල්‍ය පද්ධතිය විතරක් වෙනම රැක ගන්න පුළුවන් කියලා මම නම් හිතන්නේ නැහැ. ආර්ථික විද්‍යාඥයන්ට ආර්ථික විද්‍යානුකූලව බැලුවම තියරිටිකලි බැලුවම එහෙම සූත්‍රයක් පේනවා වෙන්න පුළුවන්. ප්‍රායෝගිකව එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා කරුණාකරලා මම පළමුවෙන් ඔබතුමාගෙන් ඉල්ලා හිටිනවා ආණ්ඩුව අභ්‍යන්තරයේ මේ ගැන නිරෝගී සංවාදයක් ඇති කරලා මේ මුල්‍ය පද්ධතිය ආරක්ෂාව ගැන මෙන්ම විශේෂයෙන්ම කර්මාන්තකරණයේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවාගේ ආරක්ෂාව අභිවෘද්ධිය ගැන සලකපු ප්‍රතිපත්තිමය තීන්දුව తీරන වලට එන්න වෙනවා. එහෙම නොවුනොත් දැනටමත් විශාල වශයෙන් කඩාවැටීමක් තිබෙනවා. ඒ කඩාවැටීම තව තීව්‍ර වෙයි. එමගින් අපේ අපනයන ආදායමටත් මේකෙන් අහිතකර බලපෑමක් ඇති වෙයි. ඒ ගැන ඉතාම ගැඹුරින් කල්පනා කරපු මැදිහත් වීමක් සිදුවිය යුතුයි කියලයි මම විශ්වාස කරන්නේ ගරු කාර්ක සභා සභාපතිතුමනි. ඒ වගේම මේ අයවැයේ ඉදිරිපත් කරලා තිබෙනවා 34.6 කියන යෝජනාවේ යෝජනාංක 34.6 කියන යෝජනාවේ රේගු බදු විවත් කිරීමක් ගැන ඔබතුමා දන්නවා අපේ රටේ නිදහස් වෙළඳ ගිවිසුම් අපි අත්සන් කළා තියෙනවා. ඉන්දියාව සමග වෙන්න පුළුවන් වෙනත් රටවල් සමග වෙන්න පුළුවන්. ඒ නිදහස් වෙළඳ ගිවිසුම් අත්සන් කරාට පස්සේ සියලුම බදු රහිතව තමයි ඒ රටවල් වල නිෂ්පාදන අපේ වෙළඳපොළට එන්නේ. අපේ රටේ නිෂ්පාදන ඒ රටවල් වලට යනවා නම් ඒ වෙළඳපොළට යන්නේ. හැබැයි දැන් මේකෙන් අපේ දේශීය විශේෂයෙන්ම රූපලාවන්‍ය නිෂ්පාදකයන් අරුදයට පත්වෙච්ච නිසා 2005 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලෙදී එතුමාව මේ ගැන දැනුවත් කරලා ඒ අවස්ථාවේදී ගැහුවා වෙනම සෙස් බද්දක්. ඒ සෙස් බද්ද මගින් යම්කිසි අවස්ථාවක් ලැබුණා අපේ රූපලාවන්‍ය නිෂ්පාදකයාට වෙළඳපොළ ඇතුලේ තරගකාරීව පවතින්න. ඒ මගින් රැකියා 5000කට වඩා නිර්මාණය වුණා දේශීය වශයෙන්. දැන් මේකේ යෝජනා කරනවා මේ සෙස් බද්ද අයින් කරන්න. දැන් ওই නිදහස් වෙළඳ ගිවිසුම් තියෙන රටවල් වලින් එන රූපලාවන්‍ය නිෂ්පාදන වලට පවා ඒ සෙස් බද්ද නොගැහුවොත් ඒකෙන් සිදුවෙන්නේ ගරු කාරක සභා සභාපතිතුමනි අපේ රටේ රූපලාවන්‍ය නිෂ්පාදකයන්ගේ කර්මාන්තය සම්පූර්ණයෙන් කඩාවැටෙනවා. ඒ නිසා මම ගරු අමාත්‍යතුමාගෙන් ඉල්ලා හිටනවා ඒ පිළිබඳව සංවේදීව අවධානය යොමු කරලා ඒ සෙස් බද්ද ඒ 2005 ගත්තු තීරණේ හරි ඒ තීරණය ප්‍රකාරව මෙතනින් ඉදිරියටත් කටයුතු කිරීම අත්‍යවශ්‍යයි කියන එක. අනිත් එක ගරු කාරක සභා සභාපතිතුමනි අපි දන්නවා රටවල් දිනවන්නේ අදහස්. රටවල් ශ්‍රේෂ්ඨ රටවල් බවට පත්වෙන්නේ අදහස් වලින්. අදහස් තමයි රටවල් වල ඉදිරිපිට තිබෙන අභියෝග දිනෙව්වේ. මිනිස්සු විතරයි හිනා වෙන්නේ. අනිත් සත්තු කවුරුත් හිනා වෙන්නේ නැහැ. දැනට අවුරුදු 125කට පමණ පෙර ඉඳන් මානවයා තමයි හිනා වෙන්නේ. වෙන සත්තුන්ට හිනා වෙන්න බෑ. ඒ මානවයාගේ වෙනස තමයි මානවයාට පුළුවන් හිතන්න. මානවයාට පුළුවන් අලුත් දෙයක් කල්පනා කරන්න. නව අදහස් උත්පාදනය කරන්න. ඒ උත්පාදනය කරන නව අදහස් රෝපණය කිරීමෙන් තමයි රටවල් ඉදිරියට ගිහිලා තියෙන්නේ. අපේ රටේ තියෙන අවාසනාව අපේ රටේ බැංකු පද්ධතියම හදලා තියෙන්නේ නව අදහස් උත්පද්දවන්න නෙවෙයි. නව අදහසක් නව සංකල්පයක් අරගෙන ගියාම වටේ යවලා රෝන්ද ගහලා හති වට්ටලා නව නිපැයුම්කාරයෙක් ආවොත් එපාම කරවලා ඒ මහා නව අදහස කොහේ හරි රටකට කීයකට හරි විකුරන්න තරමේ අන්තිම අසරණ භාවයකට ඇදවට්ටන සංස්කෘතියක් අපේ රටේ තියෙන්නේ. මේ වැරදි මුල්‍ය සංස්කෘතියෙන් මේ රට එළියට ගන්නකම් මේ රටේ කර්මාන්තකරණයකට යන්න බෑ. ඕන තරම් නව නිපැවුම් කරුවෝ ඉන්නවා, තරුණ දරුවෝ ඉන්නවා. මම ඔබතුමාට යෝජනා කරනවා ඉස්කෝලේ අධ්‍යාපන ඇමතුමත් එක්ක කතා කරලා පාසල් දරුවන්ට දෙන්න හොඳම අදහස් 100 දෙන්න කියන්න විදේශ විනිමය උපයන්න විදේශ විනිමය උපයන්න පුළුවන් හොඳම අදහස් 100 දෙන්න කියන්න ඒ දරුව දෙයි ඒ 100ට හැගීමක් දෙන්න ඒ අදහස් 100 කොහොම හරි පැන කරන්න ඒකට වෙනම ප්‍රතිපත්තිමේ මුල්‍ය තීරණ ගන්න එතකොට අපේ දරුවන් නබුතුමා කීපවර කර්මාන්ත සංස්කෘතියට ප්‍රායෝගිකවම අවතීර්ණ වෙන්න පටන් ගන්නවා හොඳ අදහස් වලින් තමයි ලෝකෙ ගොඩ නැගුණේ අදහස් තමයි අභියෝග තරණය කළේ අදහස් තමයි අමාරු යුග පහු කළේ ඒ නිසා අපේ රටේ නැත්නම් අදහස් වලට පණ දෙන සංස්කෘතිය නෑ අදහසක් අරගෙන ගියොත් අනේ මේ මේ ඍණාත්මකවම තමයි බලන්නේ ඍණාත්මකවම තමයි බලන්නේ අපේ රටේ අද අපි අපි බොහොම අපේ ඇත්ත කතාව අපේ මානව සම්පතනේ අපිට තියෙන ලොකුම සම්පත මානව සම්පත් තමයි ලොකුම සම්පත මට මේ වෙලාවේ මතක් වෙනවා මම කර්මාන්ත අමාත්‍යවරයා හැටියට ඉඳද්දි අවසන් කාලේ අමාත්‍යංශ ලේකම්වරයා හැටියට කටයුතු කළේ යුද හමුදාවේ හිටපු හමුදාපති දයාරත්නායක මැතිතුමා එතුමා මට එක දවසක් එතුමා ලැබපු අත්දැකීමක් ගැන කිව්වා එතුමා හමුදාපති හැටියට ඊශ්‍රායලයට ගිය වෙලාවේ ඒ ඊශ්‍රායලයේ හමුදා ප්‍රධානියෙක් එක්ක රාත්‍රි භෝජන සංග්‍රහයකදී ඒ ඊශ්‍රායලයේ හමුදා ප්‍රධානියා දයාරත්නායක හිටපු හමුදාපතිතුමාගෙන් අහනවා ඔබ දන්නවද ඊශ්‍රායලයට ප්‍රධාන අභියෝගය තියෙන්නේ කොහෙන්ද කියලා දයාරත්නායක හමුදාපතිවරයා ඒ වෙලාවේ හිටපු හමුදාපතිතුමා එතුමා කියනවා කල්පනා කරලා මේක බලාපොරොත්තු වෙච්ච ප්‍රශ්නයක් නෙවෙයි එතුමා උත්තරය දෙනවා ඉරානය කියලා එතකොට ඊශ්‍රායල් හමුදා ප්‍රධානියා hina වෙලා කියනවා ඒක අපිට කලමනාකරණය කරගත හැකි ප්‍රශ්නයක් ඒක අභියෝගයක් නෙවෙයි කියලා එතකොට දයාරත්නායක හිටපු හමුදාපතිතුමා කියනවා මට මේකට උත්තරයක් දෙන්න බෑ කියලා එතකොට ඒ හමුදා ප්‍රධානියා දයාරත්නායක හමුදාපතිවරයාට කියනවා අපිට අභියෝගය තියෙන්නේ ලංකාවේ එතකොට දයාරත්නායක හමුදාපතිතුමා පුදුම වෙනවා ඇයි ඒක කියලා අහනවා අපි බොහෝ නිෂ්පාදන ගොඩක් වෙලාවට මිලිටරිමේ දේවල් ඉස්රායලේ වැඩිපුර නිපදවන්නේ බොහෝ නිෂ්පාදන නිපදවලා ලෝකේ රටවල් වලට විකුණනවා උඹලා රටටත් විකුණනවා අපේ තියෙනවා ඒ නිෂ්පාදන වලට පසු සේවය සපයන්න වෙනම යුනිට් ලංකාවට වෙන යුනිට් එකක් තවත් රටකට තව යුනිට් එකක් අනිත් හැම රටකම පසු සේවා සපයන කණ්ඩායම ඒ රටවල් වලට යනවා ගිහිල්ලා තාක්ෂණික ප්‍රශ්න වලට ප්‍රතිකර්ම කරලා එනවා ඒගොල්ලන්ට ගොඩක් වැඩ තියෙනවා ලංකාවට වෙන් කරපු ටීම් එකට එහෙම වැඩ නැහැ එතකොට දයාරත්නායක මැතිතුමා අහනවා ඇයි ඒ කියලා උඹලා රටේ ඉන්න අය අපි යවපු මොනවා හරි නිෂ්පාදනයේ තාක්ෂණික ප්‍රශ්නයක් ආවොත් උඹලා රටේ අය ඒක කොහොමද හදාගන්නේ අපිට කියන්නේ ඒකෙන් පේනවා උඹලගේ මීටරේ එයා හිතනවා එතකොට මේ ශක්්‍යතාවය තියෙන්නේ ලංකාවේ ලංකාව තමයි අපිට තර්ජනයක් කරනවා නම් වෙන්න පුළුවන් තැන කියලා ඒ කියන්නේ මානව සම්පතනේ මට මතකයි ඔබතුමා දන්නවා ඇති මොරටු විශ්වවිද්‍යාලයේ හිටිය කීර්තිමත් ආචාර්යවරයෙක් ඔය මට මතකයි හැටියට යාපනයේ අර්ධද්වීපය එල්ටීටී එක අත්පත් කරගන්න යුද්ධ කරන වෙලාවේ මල්ටි බැරල් රොකට් ලොන්චර් ආවා ඊශ්‍රායලෙන් හරි කොහෙන් හරි ආවා නැවේ අතරමැදදී මේවා ඔක්කොම ඒ වයර් කපලා අරමුණ කළා බිඳ වටලා තිබ්බේ එතකොට ආයි මේක ඒ රටට ගිහිල්ලා නිවැරදි කරගෙන එන්න ගියා නම් යාපනයේ අර්ධද්වීපය අල්ලලා ඉවරයි හැබැයි ඒ ඔක්කොම කරලා තිබිච්ච විනාශය සම්පූර්ණයෙන් කෙටි කාලයක් ඇතුළත පිළියම් කරේ අපේ මොරටු විශ්වවිද්‍යාලයේ හිටපු ඒ කීර්තිමත් විද්‍යාඥයා. එතුමා මං හිතන්නේ මරණයට පත් වුණා පසු කාලීනව. ඒක නොකළා නම් ඒ මොලේ එදා නොතිබුණා නම් ඒ ගෙනාපු යුද උපකරණ වලට කරලා තිබිච්ච හානිය පිළියම් කරලා වහාම සටන් බිමට යවන්න සූදානම් කිරීමේ ඥාණය නොතිබුණා නම් යාපනය අර්ධද්වීපයේ එදා ගිලිහෙනවා. ඉතින් මෙතන තියෙන නිසා අපේ තියෙන සම්පත මානව සම්පත. මානව සම්පතේ තියෙන වැදගත්ම දේ තමයි ඔවුන්ගේ නවෝත්පාදන අදහස්, නවෝත්පාදන චින්තනය, නවෝත්පාදන අදහස් වලට පැලවෙන්න තියෙන සමාජාර්ථික පසුබිම මේක හදන්න බැරි නම් අපිට මේ රටේ අපිට කවදාකවත් ප්‍රගතියක් අපිට සතුටු වෙන්න පුළුවන් දියුණුවක් හදන්න බෑ. අද මේ තියෙන විදේශ විනිමය අර්බුදයට මම කර්මාන්ත ඇමති වෙලා හිටපු කාලේ ගරු ඇමතුමනි බුද්ධමාකාර දක්ෂතා තියෙන මිනිස්සු අපිව හම්බ වෙන්න ඇවිල්ලා තියෙනවා. හිතා ගන්න බැරි සංකල්ප තියෙන මිනිස්සු ඇවිල්ලා තියෙනවා. මම අර එකකට වැඩියෙන් උදව් කරන්න ගිහින් අර මම සිගරට් එකක් කොහොද කුරුදු සිගරට් එකක් තියාගෙන ප්‍රහාරයකට ලක්ුණේ. ඒ ඒ ඒ නිෂ්පාදනයේට හදවතින්ම බැඳුනම එහෙම දෙයක් අපේ මිනිහ කරා කියන එකෙන් ඒ ඒ ලැජියාව ඇති වුනාම අපිට ඒකේ සීමා මායිම් නැතුව ඒකට උදව් කරන්න හිතනවා. කෙසේ වෙතත් ඒ මෙතන මෙතන ඇත්තටම අපිට ජයගන්න තියෙන බාධක උච්චරයි. ඔතන වෙනස් කරොත් මුල්්‍ය ශේෂ්ත්‍රයේ ජපානයේ දියුණුවනේ එහෙම. ජපානයේ ඉල්ලුවේ නැහැ අලුත් සංකල්පයක් අරගෙන ගියාම තරුණියෙක් ඇපේ තියන්න ඉඩම. බැංකුව බලනවා මේ සංකල්පය පොළවේ පැල කරන්න පුළුවන් එකක්ද? ධනාත්මකව බලනවා. බලලා ඒක එසේ නම් සංකල්පයට පමණක් මුල්්‍ය අනුග්‍රහය දෙනවා ඉතා සුළු පොලියකට. එහෙම තමයි ওই ජපානයේ තියෙන කීර්තිමත් සන්නාම. කීර්තිමත් සන්නාම බොහොමයක් බිහි වෙන්නේ එහෙම. මේ රටේ කීර්තිමත් සන්නාම ජාත්‍යන්තරයට යන සන්නාම බිහි කරන්න බැරි රටක් නෙමෙයි.
Honorable member, you have 2 more minutes.
ඒ හැකියාව තියෙන මානව සම්පතක් දරු සම්පතක් අපිට ඉන්නවා. ඒ හැබැයි ඒ අයට ඒ අයගේ ඒ දක්ෂතා ඒගොල්ලෝගේ තියෙන අදහස් පැල කරන්න පුළුවන් විදිහේ සමාජ ආර්ථික පරිසරයක් අපි නිර්මාණය කළා නැහැ. මුල්්‍ය ශේෂ්ත්‍රයක් අපි නිර්මාණය කළා නැහැ. අපේ රටේ බැංකු පද්ධතිය හදලා තියෙන්නේ බැංකුවල සේවය කරන අයගේ සුඛ විහරණය සලසාලීම සඳහා මූලිකත්වයේ අරගෙන මිසක් සමාජයේ මිනිස්සුන්ව නැගිටවන්න අරමුණු කරගෙන නෙවෙයි. ඒ නිසා තමයි කර්මාන්ත ශේෂ්ත්‍රයට බැංකුවක් තිබ්බත් අපි ඒකත් වෙන පැත්තකට හරවලා තියෙන්නේ. ඒවත් දැන් නැති බංගස්ථාන කරලා තියෙන්නේ. ඒ නිසා කරුණා කළා මේ රටේ මේ අද තියෙන අභියෝග ජය ගන්න අපේ දරුවන්ට පුළුවන්, අපේ මානව සම්පතට පුළුවන්. අපේ මානව සම්පතෙන් මම නැවතත් ඔබතුමාට කියනවා පුළුවන් නම් අලුත් අදහස් 100ක් දරුවන්ට චැලෙන්ජ් එක දෙන්න. ඒ අදහස් 100 අරගන්න, අරගෙන ඒක පැල කරන්න. එහෙම පැල කරන පැල කරොත් තමයි අපට මේ අභියෝග තරණය කරන්න පුළුවන් වෙන්නේ. අපි මානව සම්පතේ වැදගත්කම සලකන්නේ නැතුව නම් රටක සමාජ ආර්ථික සංවර්ධන මොඩලේ හදලා තියෙන්නේ. ඒ වෙනුවට අපි හිතනවා නම් දැන් වර්තමාන ජනාධිපතිතුමා වුණත් හිතන්නේ මේ තියෙන මොනවා හරි ටිකක් රජයේ මොනවා හරි ටිකක් විකුණුවම විකුණලා විදේශ වත්කම් සංජීතයට බිලියන 3-4ක් දාගත්තම ආයි අපි රේටින් වලින් උඩට එනවා. උඩට ආම ආයි ණය අරගෙන ණයට කකා ජොලි ඉන්නවා. මේ සූත්‍රයෙන් යන්න පුළුවන් උපරිම දුර දැන් අපි ආවා. ඒක අසාර්ථකයි. ඒකට අනාගතයක් ගොඩනගන්න බෑ. ඒ නිසා අපි කියන්නේ කරුණා කරලා මෙහෙම අර්බුදයකට පත්වෙච්ච වෙලාවකවත් මොලේ පාද ගන්න බැරි නම් අපිට මෙහෙම අර්බුදයකට පත්වෙච්ච වෙලාවකවත් ඓතිහාසික වැරදිච්ච තැන් නිවැරදි කරගන්න බැරි නම් අපිට එහෙම ගැඹුරු සංවාදයක් යලි සලකා බැලීමක් නැත්තම් අපිට එහෙම ඒ කියන්නේ මේ වැටිච්ච වලිනුත් අපි මොලේ පාද ගන්න නැහැ කියන එකයි එකෙන් කනගාටු වුණා කියන්න වෙන්නේ. ඒක නෙවෙයි අපේ දරු પરම්පරාවන් ඉල්ලන්නේ. මේ වැටිච්ච වලින් මොලේට ලාභයක් කරගෙන රටේ අභිවෘද්ධිය වෙනුවෙන් නොගත්තු අතීතයේ නොගත්තු නිවැරදි තීරණ දැන් හරි ගන්නේ කියන බලකිරීම ඉතිහාසය අපිට මේ කරන්නේ. ඒක සඳහා අවංකව කැප වුණොත් විතරයි අපිට මේ අභියෝගය ජය ගන්න පුළුවන්. අවසාන වශයෙන් ගරු කාර්ක සභා සභාපතිතුමනි, මම අමාත්‍යවරයා හැටියට සිටියේදී කර්මාන්ත අමාත්‍යංශයේ බොහෝ නිලධාරීන් ඉතාම සාධනීය ධනාත්මක සහයෝගයක් එතුමන්ලා දුන්නා. ඔබතුමා යටින් වාසනාවන්තයි. හොඳ නිලධාරීන් කණ්ඩායමක් එතන ඉන්නවා. එහෙම මෙහෙම යන මුරිච්ච දෙකක් තුනක් තිබ්බා. ඒක වෙන කතාවක්. නමුත් බහුතරය ඉතාම හොඳ නිලධාරීන්. ඔවුන් ඉතාම උනන්දුවෙන් ඒ කාර්ය වෙනුවෙන් කැපුණා. මම ඒ අයටත් කෘතවේදී මේ කරුණත් සිහිපත් කරමින් ඔබතුමාට කර්මාන්ත ශිෂ්‍යයේ බලල් ප්‍රගතියක් සඳහා උපාය මාර්ගිකව වැදගත් තීරණ ටික ගැනීමට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් සුභපතමින් මගේ වැඩම ස්වල්ප අවසන් කරනවා.
Thank you. Honorable Isuru Dodangoda, you have 8 minutes.
ගරු මුලාසනාරූඪ මන්ත්‍රී නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි, අපි දන්න අද දිනේ විවාදයට ගැනෙන අපේ රටේ ආර්ථිකයටත් ඒ වගේම රටේ ජනතාවටත් එයාගේ ආදායම වගේම සමස්තයක් විතර රටේ ආදායමටත් සුවිශාල දායකත්වයක් ලබා දෙන අමාත්‍යංශ කීපයක්. එයින් ප්‍රධාන වශයෙන්ම වැවිලි කර්මාන්ත ශේෂ්ත්‍රය සම්බන්ධයෙන් අදහස් කීපයක් දක්වන්නට මම බලාපොරොත්තු වෙනවා. අපි දන්නවා වැවිලි කර්මාන්ත ශේෂ්ත්‍රය ගත්තහම රටට ආදායම් සපයන අතරතුර දීර්ඝ කාලයක් තිස්සේ විශාල පිරිසකට තමන්ගේ ජීවිකාව කරගැනීම සඳහා ආදායම් සපයන බව. විශේෂයෙන් මා නියෝජනය කරන ගාල්ල දිස්ත්‍රික්කය ගත්තත් බද්දගම ආසනය ගත්තත් අපේ ජනතාව විශාල වශයෙන් තේ කර්මාන්තයේ කුරුඳුව සහ වැවිලි භෝග ආශ්‍රිතව තමන්ගේ ආදායම් ලබනවා අපි දන්න කාරණයක්. ඉතින් අපි දැකපු කාරණයක් තමයි වැවිලි කර්මාන්ත ශේෂ්ත්‍රයේ පහුගිය කාල සීමාවේදී දැඩි අභියෝග රැසකට මුහුණ දෙන්නට සිදු වූ බව මෙතන ගරු අමාත්‍යතුමනුත් ඒ ගැන සඳහන් කරා. අනිකුත් ගරු මන්ත්‍රීතුමන්ලත් සඳහන් කරා. අපි දකින කාරණේ පොහොර ඇතුළු ඒ ද්‍රව්‍යවල ඇති වූ හිඟයත් එක්ක ඇති වූ තත්ත්වයන් මත අපි දැක්කා පහුගිය මාස 8ක කාලය තුල අපේ තේ එවැගේම රබර් අඩුවීමකට ලක් වුණා අපේ නිෂ්පාදනය පහත රට තේ ගත්තත් අපි දැක්කා 17%කින් වගේ යම් අඩුවීමකට ලක් වුණා හැබැයි මේ වෙනකොට අපි විශ්වාස කරන මේ තත්ත්වය වෙනස් වෙමින් සාධනීය යහපත් දිශානතියක් කරා රවිලි කර්මාන්ත ශ්‍රේෂ්ඨයත් අපේ තේ කර්මාන්තයත් ගමන් කරන ආකාරය අපිට දකින්නට ලැබෙනවා විශේෂයෙන් අපි සඳහන් කළ යුතු කාරණේ පොහොර සහ අනිකුත් කෘෂි රසායන යෙදුම්වල පැවති හිඟය ප්‍රධාන වශයෙන් මේ තත්ත්වයට බලපෑවා අපි දන්න කාරණයක් දළුවල තියෙන ගුණාත්මකභාවය අඩු වෙන්නට ඒ වගේම ප්‍රමාණාත්මකභාවය අඩු වෙන්නට මේ කරුණු කාරණා හේතුණා වගේම අනිත් අතට නිෂ්පාදන පිරිවැය ඉහළ යෑම ඒ වගේම ඉන්ධන අර්බුදයේ දීර්ඝ කාලයක් තිස්සේ රටේ පැවතුණු බව අපි දන්න කාරණයක් අනිකුත් බලශක්ති අර්බුද මේ සියල්ලත් එක්කම මේ තත්ත්වය උදා වුණු බවත් ඒ වගේම විශේෂයෙන්ම ලෝකයේ පැවති යුදමය වාතාවරණයන් ඒ වගේම වයස්ගත තේවගාවන් ඇතුළු මේ කරුණු කාරණාත් අතුරු ආකාරයට මේ තත්ත්වයට බලපෑ බව අපි දන්න කාරණයක්. හැබැයි අපි දන්නවා අමාත්‍යාංශයේ විදියට ගත්තහමත් මේ තත්ත්වයට මුහුණ දෙන්න කරු රමේෂ් පතිරමැතිතුමාගේ නායකත්වයෙන් වැඩ කටයුතු ගණනාවක් පසුගිය කාල සීමාවෙදීත් වර්තමානයේත් ක්‍රියාත්මක වෙන ආකාරය අපි දකිනවා. විශේෂයෙන්ම මෙතන සඳහන් කර විදිය ඍජු වගා ක්‍රමයේ යටතේ වගාවට යොමු කිරීම ඒ වගේම තේ නව වගාව වගේම නැවත වගාවට අවශ්‍ය සහනාධාර ලබා දීම පාල සිටුවීමට අවශ්‍ය සහනාධාර ඒ වගේම අතුරු භෝග සත්ව පාලනය වැනි කටයුතු වෙත ජනතාව යොමු කිරීම ඒ වගේම ඉහළ ගුණාත්මක තත්වයෙන් යුතු තේ තවන් ස්ථාපනය කිරීම වගේම විශේෂයෙන්ම සූර්ය බලය උපයෝගී කර ගැනීම සඳහා ඒ අවශ්‍ය සහයෝගය ලබා දීම මේ බලශක්ති අර්බුදයේ ප්‍රධානතම විසඳුමක් අපි දකින්නේ මේ මහා පරිමාණයෙන් විශාල වශයෙන් විදුලිය පාවිච්චි කරන උදවිය සූර්ය බලය වෙත යොමු කිරීම. ඒ වගේම තමයි යාන්ත්‍රීකරණය සඳහා මේ කරුණ පරම්පරා වගේ මේ තේ කර්මාන්තය ආශ්‍රිතව ජීවත් වෙන ජනතාව යොමු කිරීම ඉතාමත් වැදගත්. ප්‍රධාන වශයෙන්ම ශ්‍රමිකයන්ගේ තියෙන ඒ ශ්‍රමයේ හිඟයත් ඒවා ලබා ගැනීමේ තියෙන ගැටලුත් වලටත් මුහුණ දීම සඳහා මම විශ්වාස කරන මේ යාන්ත්‍රීකරණය වගේම වැදගත්ය කියන කාරණේ. ඒ වගේම තේ වගාව ආශ්‍රිත ජල සම්පාදන ව්‍යාපෘතීන් වගේම හොඳ ගුණාත්මක අහිතකර ද්‍රව්‍යයන් එකතු කිරීමකින් තොරව නිෂ්පාදනය කිරීම සඳහාත් පහුගිය කාලේ වැටලීම් සිදු කරපු ආකාරය ගැනත් මේ ස්ථානයේදී සාකච්ඡාවට ලක් වුණා. ඒ කාරණේ තිතාමත් වැදගත් අපේ තේවල ගුණාත්මකභාවය අඛණ්ඩව රැක ගැනීම සඳහා. ඒ වගේම අද වෙනකොට දළු කිලෝවක් සඳහා රුපියල් 260 ඉඳන් 300 දක්වා හොඳ මිලක් අපේ ජනතාවට අපේ ප්‍රදේශවල ජනතාවට ලැබෙනවා. පහුගිය කාලේ 300 ඉඳන් 400 දක්වාත් මේ මිල පහුගිය කාලේ ජනතාවට හොඳ ආදායමක් ලැබෙන ආකාරයට ලැබුණු ආකාරය අපි දැක්කා. හැබැයි අපිට තියෙන ප්‍රධානතම ගැටලුව අදටත් පොහොර හිඟය මගහැරලා ගියත් පොහොර සඳහා වැයවන මුදල් ප්‍රමාණය වියදම ඉතාමත්ම අධිකයි. යම් ආකාරයක ආදායම් ගලා යාමේදී ජනතාවට ආදායම් ලැබීමේදී යම් අඩුවීමක් විෂමතාවයක් දක්නට ලැබෙනවා. දළු සඳහා හොඳ මිලක් ලැබුණත් පොහොර මිල අධික වීමත් එක්ක. නමුත් තිබුණු තත්ත්වයට අදාළ යම් ආකාරයක හෝ සාධනීය බවක් රුපියල් 14,000 15,000 වගේ මට්ටමට පොහොරවල මිල අඩු වෙලා තියෙනවා. අපි ඉල්ලා හිටන කාරණේ තමයි තවදුරටත් මේ පොහොරවල මිල යම් ආකාරයකින් අඩු කිරීම සඳහා කටයුතු කරනවා නම් ඒ හරහා විශාල ආදායමක් ප්‍රධාන වශයෙන්ම අපේ ප්‍රදේශවල ජනතාවට ලබා ගන්න හැකි වෙනවා කියන කාරණේ නිසා පොහොර මිල සම්බන්ධයෙන් යම් සාධනීය මෙදිහත් වීමක් සිදු කරන්න කියන ඉල්ලීම විශේෂයෙන්ම මේ අවස්ථාවේදී ගරු අමාත්‍යතුමාගෙන් කරන්නට කැමැතියි. ඒ වගේම අපි දකින කාරණේ තමයි වචන කීපයක් කතා කළ යුතුයි කුරුඳු සම්බන්ධයෙන්ුත් අපේ ප්‍රදේශවලත්. අපි දන්නවා අපේ රටේ නිෂ්පාදනය කරන කුරුඳු තමයි ලෝකයේ තියෙන හොඳම ගුණාත්මකම කුරුඳු විදියට ලෝකයේ පිළිගැනීමට ලක් වෙන්නේ. සිලෝන් සිනමන් කිව්වහම අපි දන්නවා ලෝකයේ ප්‍රධානම රටවල වගේම ලෝකයේ පුරාම හොඳ පිළිගැනීමක් තිබෙන ආකාරය. ඒ වගේම අපි දැක්කා geographical indication GI සහතිකය අපේ කුරුඳු සඳහා පහුගිය මාර්තු හෝ මේ අවුරුද්දේ මුල මගේ මතකයේ හැටියට සහතිකය අපිට ලැබුණු ආකාරය. ඒ කුරුඳු සඳහාත් රුපියල් 4000 සිට 3600 3200 මේ ආකාරයේ හොඳ මිලක් මේ වෙනකොට අපේ ප්‍රදේශවල ජනතාවට ලැබෙනවා. අපි දකින කාරණේ තමයි 85%ක් විතර කුරුඳු නිෂ්පාදනය සිදු වෙන්නේ කුඩා පරිමාණ එහෙම නැත්නම් සුළු පරිමාණ නිෂ්පාදකින් අතින්. ඉතින් මේ කාරණේ ගැන විශේෂයෙන්ම අපි දන්නවා ගාල්ල රත්නපුර මාතර මේ ආදී දිස්ත්‍රික්ක කීපයක් ප්‍රමුඛකටගෙන සිදු වෙනා වගේම අපි දැක්කා 2021 දී මෙට්‍රික් ටොන් 18813 ක වගේ ප්‍රමාණයක් අපනයන කළ අපි රුපියල් මිලියන 45879 ක වගේ ආදායමක් ලබන්න හැකියාව ලැබුණා. කුරුඳු තෙල් වලිනුත් සැලකිතු ආදායමක් ලබන්නට අපිට හැකියාව ලැබුණා. මේ කුරුඳු වගාව ආශ්‍රිතව ප්‍රධාන වශයෙන්ම මතුවෙලා තියෙන ගැටලු විදියට අපි දකින කාරණේ තමයි මේ සකස් කරන්නන්ගේ හිඟය. මේ ශ්‍රමය අපි දන්න විශාල වශයෙන් වැයවෙනවා. මේ සඳහා ඒ සඳහා අවශ්‍ය ඒ නියමිත පුහුණුව සහිත උදවිය ගේ හිඟය තමයි අපි ප්‍රධාන වශයෙන්ම දකින්නේ. ඉතින් අපි විශ්වාස කරනවා ඒ වගේම ඒ අයට නිසි ප්‍රමිතියක් සහිත කුරුඳු නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය ඒ දැනුම ලබා දීමත් ඉතාමත්ම වැදගත්. ඉහළ ආදායමක් ලබා ගැනීම සඳහා ඒ වගේම ලෝක වෙළඳපොළේ තියෙන ඉල්ලුමට සරිලන ආකාරයට අපේ කුරුඳු ලෝක වෙළඳපොළට ඉදිරිපත් කිරීමත් ඉතාමත්ම වැදගත්. ඒ නිසා මම විශ්වාස කරනවා මේ ප්‍රමාණය සහ ගුණාත්මකභාවය කියන දෙකම, ක්වොලිටි සහ ක්වොන්ටිටි කියන දෙකම වැඩි කිරීම සඳහා කටයුතු කිරීම වැදගත්. ඒ වගේම අපි දන්න මේ කැසියස් සිනමන් කියන කුරුඳු වර්ගයත් එක්ක අපිට ලෝක වෙළඳපොළේ සටන් කරන්න වෙලා තියෙනවා. ඒ නිසා අපේ ගුණාත්මකභාවය වගේම සෞඛ්‍ය ආරක්ෂිතභාවය පිළිබඳ කටයුතු සිදු කිරීම වගේම ඒ ගැන ඒ අවශ්‍ය ප්‍රචාරයන් ලබා දීම වගේම මැඩගස්කර්, සීෂෙල්ස් වගේ රටවල් වලින් එන තරගයට මුහුණ දෙන ආකාරයට කටයුතු කිරීමත් වැදගත් කියන කාරණේත් මේ නව මානයන් කුරුඳු වෙනුවෙන් සොයාගෙන යාම සඳහා කටයුතු කිරීම අතිශයින්ම වැදගත් කියන
කාරණේ
සඳහන් කරමින් ඉතාමත්ම කෙටියෙන් පොල් වගාව ආශ්‍රිතවත් වැඩ කටයුතු ගණනාවක් සිදු වුණා. 12.3% වගේ පහුගිය මාස 8 ඒ හරහා ලැබුණු ආදායම වැඩි වෙලා තියෙන ආකාරය අපි දැක්කා. මෙතන සඳහන් වුණු මේ දකුණු පළාත ආශ්‍රිතව වගේම අනිකුත් පළාත්වලත් තියෙන මේ රෝගයන් සඳහා ඉතා ඉක්මනින්ම ප්‍රතිකාරයන් කිරීම තුළින් මම විශ්වාස කරනවා තවදුරටත් මේ නිෂ්පාදනයන් වැඩි කර ගැනීමටත් හැකියාව ලැබෙනවා කියන කාරණේ කරුණු කාරණා ගණනාවක් සඳහන් කරන තිබුණත් ඔබතුමා ලබා දෙන කාලයත් එක්ක මේ කාලය ලබා දීම ගැනත් ඔබතුමාට මගේ ස්තුතිය පළ කරමින් ඒ වගේම අපේ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන අපේ ගරු අමාත්‍යතුමාටත් ඒ අමාත්‍යාංශයේ නිලධාරීන් සියලු දෙනාටත් යහපත් ආකාරයෙන් මේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යන්නට අපේ රටට අවශ්‍ය ආදායම් ලබා දෙනා වගේම අපේ ජනතාවගේ ආදායමත් ශක්තිමත් කරන්න හැකියාව ලැබේවා කියන ප්‍රාර්ථනාවත් කරමින් මගේ වචන කිවි මම අවසන් කරමු.
Thank you. Honorable SP Radhakrishnan, you have 14 minutes. 13 minutes, sorry.
சபைக்கு தலைமை தாங்குகின்ற குழுக்களின் பிரதி தலைவர் அவர்களே, இன்றைய கைத்தொழில் மற்றும் பெருந்தோட்ட கைத்தொழில் 2023 வருட விசேட வருட வரவு செலவு திட்டம் சம்பந்தமாக இன்று சபையிலே பேசப்பட்டுகின்ற வேளையிலே ஒரு சில வார்த்தைகளை சொல்வதற்கான சந்தர்ப்பம் கிடைத்ததற்கு நன்றி. முதலாவதாக நான் இந்த நேரத்திலே ஒரு கருப்பு ஆடை அணிந்திருக்கின்றேன். காரணம் என்னவென்றால், இந்த வரவு செலவு திட்டத்திலே பெருந்தோட்ட கைத்தொழில் பற்றியான ஒரு வரவு செலவை விவரித்திருக்கின்றார்கள். ஆனால் பெருந்தோட்டத்திலே வாழ்கின்ற மக்களுடைய எந்த விதமான செலவு அல்லது அவர்களுக்கு செய்ய வேண்டிய விஷயங்களை சொல்லுவதற்கான எந்த முன்மொழிவும் ஜனாதிபதி அவர்கள் இந்த சொல்லவில்லை என்பதற்கு என்னுடைய அனுதாபத்தை தெரிவிக்கிறதற்காகத்தான் இந்த கருப்பு ஆடையை நான் அணிந்திருக்கின்றேன். நான் நினைக்கின்றேன் அமைச்சர் அவர்கள் இயர்ஃபோன் போட்டிருக்கிறதுனால அவருக்கு விளங்கும் நினைக்கிறேன். சிங்களத்தில் சொல்ல வேண்டிய அவசியம் இல்லை. மகே அதா மகே கணக்காட்டு பிரகாச கரணம் மே அவஸ்தாவேதி புக்கத பத்து காம் குறையகின சத்தியாக்வாத் அரை எங்களுக்கு டெவலப்மெண்ட்கின சத்தியாக்வாத் வெஹிக்கல் நாய்க்கிறதுமா மகே கணக்காட்டு மே அவஸ்தாவை பிரகாச கரணம். எது எப்படி இருந்தாலும் இந்த நாட்டுக்கு ஒரு அதிகமான பொருளாதாரத்தை ஈட்டிக் கொடுப்பது மலையக மக்கள். ஆனாலும் அவர்கள் ஒரு நலிந்த சமுதாயமாக இருப்பதும் இந்த நலிந்த மலையக மக்கள். ஆனால் லாபம் சம்பாதிப்பது என்பதோ கம்பெனி, அதான் இதிலே ஒரு சுவையான விஷயம். அவர்களுக்கு இந்த நாட்டினுடைய பொருளாதாரத்தை ஈட்டிக் கொடுப்பது அவர்கள், வெளிநாட்டு செலவாணியை கொடுப்பது அவர்கள். அவர்கள் இன்று மிக மோசமான நிலையிலே பின்தள்ளப்பட்டிருக்கின்றார்கள். ஆனாலும் கம்பெனிகள் நல்ல லாபத்திலே போகின்றதை நாங்கள் அவதானிக்கக்கூடியதாக இருக்கின்றது. ஆகவே அரசாங்கம் ஒரு முன்மொழிவை கொண்டு வந்திருக்கலாம். இந்த பெருந்தோட்ட மக்கள் இன்று படுகின்ற துன்பத்தினை போக்குவதற்கான ஒரு நடவடிக்கை எடுக்கப்பட வேண்டும். கடந்த 200 முன்பு 1823 இந்த நாட்டுக்கு கூலிகளாக கொண்டு வரப்பட்ட பெருந்தோட்ட மக்கள் 2023 அடுத்த வருஷம் நடைபெறப் போகின்றது. 200 இந்த நாட்டிலே இந்த மக்கள் இன்னும் வசதியற்ற மோசமான சூழ்நிலையிலே வாழ்கின்ற ஒரு நிலையைத்தான் நாங்கள் காணக்கூடியதாக இருக்கின்றது. நான் இங்கு பேசுவதற்கு முற்பட்ட விஷயம் அவர்களுடைய முதலாவதாக அவர்களுடைய இருப்பிடம். இப்பொழுது நாங்கள் பிரஜா உரிமை பற்றி பேச வேண்டியதில்லை. பிரஜா உரிமை எல்லாம் கிடைத்திருக்கின்றது. பல போராட்டங்களுக்கு மத்தியிலே சுவாமிமூர்த்தி தொண்டமான் அதே போல ரணசிங்க பிரேமதாஸ் அவர்களுடைய காலகட்டத்திலே இதெல்லாம் கிடைத்திருக்கின்றது, நாங்கள் இல்லை என்று சொல்ல முடியாது. ஆனால் அதற்கு பிறகும் முன்பும் சரி, இந்த நாட்டிலே இன்றும் லயத்திலே வாழ்கின்ற ஒரு சூழ்நிலை இருக்கின்றது. அதாவது இந்த நாட்டிலே இன்று நம்பர் ஆஃப் சிங்கிள் ஹவுசஸ் 40,803, நம்பர் ஆஃப் ட்வீன் கொட்டேஜ் 26,392, நம்பர் ஆஃப் சிங்கிள் பேரக் லைன் ஹவுசஸ் பலாண்டோன சிங்கிள் பேரக் ஹவுசஸ் 70,444, நம்பர் ஆஃப் டபுள் பேரக் லயம் தெப்பத்தை காம்பரவல் தீனவா உபத்மா தர்ண ஆயத்தி மேக தீனவா ஹெட்டபந்தாக் தேசிய ஹெத்தனமையாய், நம்பர் ஆஃப் அப்ஸ்டேர் ஹவுசஸ் 1,197, நம்பர் ஆஃப் டெம்பரரி ஹவுசஸ் தாவகாலிக கூடாரம் அதாக தவம ஜீவத்வினை மே மினிசு தாதாஸ் நமசி அணு எக்காய் மே விதிட்டு அப்படி பலன கொட்ட 1,40,714 அப்படி கேவல் அவசியம் வேணுமா மேலட்டி நமுத் மே கேவால்ட்டிக்கு அதாண்ட உபத்துமாட்ட வித்தரா பே மே ஆண்டுவட்ட வித்தரா பே மேக பிட்டரட்ட ஆதார எக்கத்துக்கரகன மேக கராண்டோன இந்த லங்கதி இந்தியாவே ரஜே கேவல் தாதா துண்ணா ஏ தாதா கதாண்ட தாம கம்பெனி வல இடம் தீலன மேக்கதமா பிரச்சனை ஏகோலண்ட பேர்த்த சதாய் தினவா கீழ கலிங் ரஜே கியூவாட்ட அத வேணக்கா மே கெவல்டிக்கு அதாண்ட தாம இடம் டிக்கே தீலன இடம் நேத்த கோமத அதான் ஏக்க நிசா ஒப்பத்துமா மேக்கென இத்தலா பலாண்டுவானே கேள மாம் பலனும் இவாகம டாய்லெட் அத அவசிய வேலா தீன 36,158 உபத்துமாக பலாத்த தீனோ 1,880 அவசியாய் டாய்லெட்ஸ் இவாக ரத்னபுர 1,880 நியோஜ அமைத்துமா எத்தனை இன்னும் ராஜ்ய அமைத்துமா உபத்துமாட்ட அவசியம் வேணுமா இது நூறையிலே டிஸ்ட்ரிக்ட் பலாண்ட தாதா 850 கூட வேணுமா கோமதி மினிசு ஜீவத்தன்னு கோயில டாய்லெட் யானே கேவத்தனே டாய்லெட் யாண்ட புள்ள கண்ட அம்பு என்னானே இதுக்கூட டாய்லெட் யாண்ட விதியகுத்தா வேறே கண்டு துண்ணு தமிழ் டாய்லெட் யாண்ட புள்ள ஏகெந்தும் டாய்லெட் ஆதான் நவத்தல தீனுதே ஹொந்த ஆதாச டாய்லெட் அவசியம் என்ன. ஆகவே இந்த நாட்டினுடைய இந்த பொருளாதாரத்தை ஈட்டி கொடுக்கின்ற இந்த மக்களுடைய நிலையை மறுசீரமைப்பதற்கான நடவடிக்கை எடுக்கப்பட வேண்டும் என்பது என்னுடைய கருத்தாகும். இப்பொழுது இந்த சமுதாயத்திலே நாங்கள் விசேஷமாக சொல்ல போறது இந்த மக்களுடைய ஜீவனம் என்பது தேசிய நீரோட்டத்திலே கலக்கப்பட வேண்டும். ஏனென்றால் இன்று ஒரு கிராமத்திலே ஒரு பிரச்சனை ஏற்பட்டால் கிராம சேவகர்களிடம் போகின்றார்கள், ஏஜி கிட்ட போறாங்க. ஆனால் தோட்டத்திலே ஒரு பிரச்சனை எடுக்கும் பொழுது அது போக வேண்டிய இடம் கணக்கப்பிள்ளை, அதற்கு பிறகு அவர் துறையிட்ட கூட்டிட்டு போவார். துறையிட்ட கூட்டி போற பிறகு அவர் இன்னொரு பிரச்சனை வந்தா உடனே கொண்டு போறது போலீஸ் ஸ்டேஷன், நேரடியா போலீஸ் ஸ்டேஷன். போலீஸ் ஸ்டேஷன்ல கொண்டு போயிட்டு அவங்கள பயமுறுத்துறது, இடம் வந்து LRC, இல்லம் வந்து JEDB, இல்லனா இடம் வந்து SLPC, இல்லாட்டி இந்த கம்பெனிக்கு டம்ரோ கம்பெனி அந்த கம்பெனி இந்த கம்பெனின்னு சொல்லி அவங்கள பயமுறுத்தி அவங்கள ஒரு வேலையும் செய்ய விடுறது இல்ல. ஆகவே இன்னும் அந்த மக்கள் அங்கு ஒரு அடிமைகளாக வாழ வேண்டிய சூழ்நிலை தான் இருக்கின்றது. ஆகவே இதை மாற்றி அமைப்பதற்கு நீங்கள் ஒரு காலகட்டத்திலே ஒரு முடிவெடுக்க வேண்டும். நான் ரமேஷ் பத்ரன் அவர்கள் ஒரு நல்ல அமைச்சர், அவருடைய அப்பாவை சொல்ல போனா இதை விட நல்ல அமைச்சர். ஆனால் இவருடைய காலத்திலாவது இந்த பிளான்டேஷன் அதாவது பெருந்தோட்ட மக்களுடைய பிரச்சனையை தீர்க்க வேண்டும் என்பதே என்னுடைய கருத்தாகும். என்னால் உங்களுக்கு நல்ல மனசு இத ஹொந்தாய் ஏகனிசா கருணாக்கல் ஒவ்வொருத்தமாட்டும் இயக்க புழுவா கம்பெனிஸ் கென்னாண்ட கதா கராண்ட ஐ மேம கரான் அப்படி அப்படி மே ஜாதிக்கு பத்துட எக்கத்து கருகாண்ட அப்படி அப்ப கொங்கர்லா பத்து எத்துலமே தியாகன இன்னும் மிக வேறதி எக்கராட்டே எக்க ஜனகா ஜன கொட்டாச மேம தியாகன வேறதி ஏக இசுரா அப்படி நத்திர கராண்டோன இட்ட பசை தமிழ் ஜீவத்துக்கு என்ன கதா கரண்டோன அதே ரட்டை கண்ட நாக்க எனக்கு ஏக பொதுவின் தீன பிரச்சன வத்த வித்திர நெவே நமக்கு வத்துவல பெத்த மிக வெடிய தீனும் முகத ஏகொள்ள வென விகல்ப ரக்கியாவாக்னா எஸ்
ஹானரபிள் மினிஸ்டர்
ராதாகிருஷ்ணன் மேத்துவனி அப்படி ஒவ்வொருமா கேபு காரணத்தை வேதகாத் காரணம் மே சம்பந்தம் வத்து மேகோலம் கண்ட பெரணிசா
අපි ඌන යොපෝජිත ඉඩම් අන්ඩියුටිලයිස්ඩ් ලෑන්ඩ්ස් අපව රජයට අරගන්න කැබිනට් තීන්දුවක් අරගෙන ඒක නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කරලා තියෙන්නේ. එතකොට නීතිගත උපස් සම්පාදකගේ අනුමැතිය ලැබුණාට පස්සේ අපිට පුළුවන් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළා. ඒක අනුමැතිය ගන්න අපි ඒක අටුත කරනවා.
හරි, ඔබතුමා බොහොම ස්තුතියි. මේ රාජපක්ෂ ගරු ජනාධිපතිතුමා ඉන්නකොට හෙක්ටයාර් 34 දාක් පාවිච්චි නොදොප ඉඩම් තියෙනවා කියලා කිව්වා. නමුත් අද තිනට කොච්චර තියෙනවා කියලා මම දන්නේ නැහැ. නමුත් මේ දැන් වතුවල ඉන්න කොල්ලෝ කෙල්ලෝ ටික අද වතුවල නැහැ. ඔක්කොම යන නගරබද්ද යනවා. නගරබද්දේ වැඩ හොයාගෙන යනවා. ඒ ගීලත් වැඩිය රැකියාව කරන්න බෑ. ඒගොල්ලන්ට අධ්‍යාපන සුදුසුකම් මදි. ඒක නිසා පොඩි රැකියාව කරනවා. ටයර් ගලවන්න කඩේ, පෙට්‍රල් ෂෙඩ් එකේ, කොත්තු රොටි දාන එක, මේක තමයි අපේ ජොබ් එක. කවුරු හරි නූරෙලියට ඇමති කෙනෙක් නැත්තම් කවුරු හරි නිලධාරි කෙනෙක් ආවොත් අපෙන් ආනවා කරුණා කරලා අපිට ගෙදර වැඩකට කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි ඔයලා දෙන්න පුළුවන්ද කියලා. මේක තමයි අපේ තත්ත්වය. ඉතින් මේක නැති කරන්න ඕන. අපි තනි ජනගහනත් එක්ක එකතු කරන්න ඕන. பெருந்தோட்டத்திலே அதிகமாக வேலை செய்கின்ற மக்கள் பெண்கள், அதே போல இன்று ஆடை தொழிலே அதிகமாக வேலை செய்கின்றவர்கள் பெண்கள், வீட்டு பணிப்பெண்களாக இன்னைக்கு இந்த நாட்டுக்கு ஆதாயத்தை கொண்டு வருபவர்கள் பெண்கள். ஆகவே பெண்கள் தான் இந்த நாட்டுக்கு டாலரை கொண்டு வருவதிலே அதிக அக்கறை உள்ளவர்கள். ஆகவே அந்த பெண்களுடைய விஷயம் மிக பாரதூரமான விஷயங்களாக இருக்கின்றன. இன்று பெண்களுக்கு பல்வேறு இன்னல்கள் நடைபெறுகின்றன. வயது குறைந்த பிள்ளைகள் வேலைக்கு அனுப்பப்படுகின்றார்கள். பெண்கள் உடல் ரீதியாகவோ உலர் ரீதியாகவோ பாதிக்கப்பட்டிருக்கின்றார்கள். ஆகவே இவர்களுடைய நிலை மாற்றப்பட வேண்டும்.
Honorable member, you have 2 more minutes.
எச்சரா இது பத்தாக்கல்ல இவரா இது?
Yeah, you 13 minutes.
ஆகவே நான் நிறைய பேச வேண்டி இருந்தாலும் இன்று பெருந்தோட்ட மக்களுடைய சம்பள பிரச்சனை இருக்கின்றது. 1000 ரூபாய் சம்பளம் இன்று கொடுத்திருந்தாலும் கூட அது முழுமையாக அமல்படுத்தாத ஒரு சூழ்நிலை இருக்கின்றது. ஆகவே நாங்கள் பெருந்தோட்டத்திலே இருக்கின்ற சகல தொழிற்சங்கங்களும் ஒன்று சேர்ந்து ஒரு கூட்டு ஒப்பந்தத்திலே செய்ய வேண்டிய கட்டாயம் இருக்கின்றது. கலெக்டிவ் அக்ரிமெண்ட்டுக்காக காப்பவி அண்ட வேணும் முகதே ஏம நத்தா மேக்க கவதாவத் விசுந்த கண்ட பரி பிரச்சனை தமாய் மே பிரச்சனை. அதே போல கவரவெல ஃபேர் லோன் வத்துவல ஏகோல வகா கரப்பு இடன்டிக்க கம்பெனிஸ் பலாத்காரம் டேமேஜ் கரணும் டிஸ்ட்ராய் கரணும் ஏக மங்க ஏதா ஒபத்துமாட்ட கன்சல்டிங் கம்பெனிக்கே கியூவா மேக்க கெனத் பலாண்ட கேலா மே அவஸ்தாவதி මං කියන්න කැමැති. ඒක නිසා මං වැඩිපුර කතා කරන්න හිටියොත් තම කතා කරන්න අවස්ථාව වෙන්නේ නැහැ. දැන් අපි නාංග இப்ப சொல்லப்போன பங்களாதேஷ் ஆடை தொழிலிலே 2வது இடத்தை பெற்றிருக்கின்றது. அதே போல ரணசிங்க பிரேமதாஸ் அவர்கள் இருந்த காலத்திலே 400 ஆடை தொழில்கள் இந்த நாட்டிலே ஆரம்பிக்கப்பட்டது. ஆனால் இந்த இதெல்லாம் நீங்க மூடிக்கிட்டு வருது. ஆகவே எங்களுடைய இந்த பிளான்டேஷன் செக்டர் மாடர்னைஸ் பண்ணணும். மாடர்னைஸ் கரான் ஓனே ஏமனத்தா மேக ஹெமதாம அத்தேன் தலு கடல்ல அப்பே ஜீவத்தையே நத்தி கரகாண்ட பா கொச்சர பிரச்சனை தீனாதிகள ஒபத்துமா தானுவா ஏகந்த மேக மாடர்னைஸ் கரான்ட கட்டிக்குது கரான்ட தே கன்னியாக்கே கரணுவா கன்னியா தே மாடர்னைஸ் கரல ஏகுள்ள தே எக்ஸ்போர்ட் கே வெடிய தே லோகம தே எக்ஸ்போர்ட் வெடிய கன்னியாக்கே ஐயே அபி ஏக கரான்ட பாரி இது ஒபத்துமா ஹிதலா மேக கரான்ட ஓனே கேல பலா பொறுத்து வெமின்
ஹானரபிள் மெம்பர் ப்ளீஸ்
யா மாமா நீ அண்ட வேணுவா சிலுதனடம ஸ்தூதி
தேங்க் யூ